ගරු ඉරාන් වික්‍රමරත්න මහත්මයා ඔබතුමාට මිනිත්තු 10ක් කාලයක් තිබේ.
ස්තුතියි. නියෝජ්‍ය කතානායකතුමනි, මම මුලින්ම කැමති වචනයක් කියන්න රාජ්‍ය ව්‍යවසාය කොමිටුව ගැන කොමිටුව ගැන වචනයක් කියන්න කැමතියි. මේක අවස්ථාවක් කරගන්නවා. ඒකේ අරමුණ ඇවිල්ලා විගණන වාර්තාවන් බැලීම විගණන දෙපාර්තමේන්තුව හරහා, ඒ වගේම රාජ්‍ය ව්‍යවසාය කළමනාකාරීත්වයේ කාර්යක්ෂමතාවය ගැන බලන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මොනවද කෝප් කොමිටුව කරන්නේ? වාර්තාවක් ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව තමයි ක්‍රියා කරන්න ඕනේ. නමුත් ඇත්තටම රටේ මතයක් ඇති වෙලා තියෙනවා පාර්ලිමේන්තුවෙන් එහෙම ක්‍රියාකාරීත්වයක් වෙලා නැහැ කියලා. ඉතින් කෝප් කොමිටුව කතාසාප්පුවක් කියලා රටේ ලොකු මතයක් ඇති වෙලා තියෙනවා, වැඩ නැහැ කියලා, කතාව විතරයි කියන මතය ඇති වෙලා තියෙනවා. ඉතින් අපි ඇත්තටම මේක වෙනස් කළ යුතුයි. මේක වෙනස් කරන්න නම් ස්ථාවර නියෝගවල වෙනසක් විය යුතුයි. ඒ විය යුතු වෙනස ඇවිල්ලා නියෝජ්‍ය කතානායකතුමනි, කෝප් කොමිටුවට බලතල දෙන්න ඕනේ. ඒ අය යමක් හොයලා බලලා දැනගන්න ආපුහම ඒක කෙලින්ම අල්ලස් දූෂණ කොමිෂන් සභාවට ඉදිරිපත් කරන්න, කෙලින්ම ඒකට විභාග කරන්න, නැත්නම් විභාග කරන වෙන අංශයකට රජය ඒක බාර දෙන්න, නැත්නම් ඒ අයට පුළුවන් වෙන්න ඕනේ ඒක කෙලින්ම නීතිපති දෙපාර්තමේන්තුවට බාර දෙන්න. එතකොට නීතිපතිට තීරණය කරන්න පුළුවන් නඩුවක් දැමිය යුතුද නැද්ද කියන එක. එහෙම තමයි දූෂණය අවම කරන්නේ. අපි මේ යෝජනාව ගෙනාව පාර්ලිමේන්තුවට ස්ථාවර නියෝගය වෙනස් කරන්න, කෝප් කොමිටුවේ බලතල වැඩි කරන්න කියලා. නමුත් ඒකට එදා රජය කැමති වුණේ නැහැ. රජය ඒකට දුන්නේ නැහැ, අත දුන්නේ නැහැ. ඒ නිසා තමයි ඒක අද කතාසාප්පුවක් කියන එක ලොකුවට මහ ජනතාව අතරේ තියෙන්නේ. තුන්වෙනි කරුණ ඇවිල්ලා මම කියන්න කැමති නියෝජ කතානායකතුමනි, කෝප් කොමිටුවට පත් කරන අයගේ සුදුසුකම් තිබිය යුතුයි කියන එක. දැන් මේක වැදගත්. මොකද ඒක ඇවිල්ලා විශේෂ කොමිටුවක්, ඒකෙන් හොයලා බලන්නේ ව්‍යාපාර ගැන හොයලා බලනවා, කාර්යක්ෂමතාවය ගැන හොයලා බලනවා, ලාභය අලාභය ගැන හොයලා බලනවා, වත්කම් බැරකම් ගැන හොයලා බලනවා. ඉතින් ඒ පිළිබඳ දැනුමක් තියෙන්න ඕනේ. දැන් අද මෙතන ඇවිල්ලා අපේ රාජ්‍ය ඇමතිතුමා ඉදිරිපත් කරනවා පනතක්, බැංකු සංශෝධන පනත කියලා පනතක් ඉදිරිපත් කරනවා මෙතන. අද ඇවිල්ලා මේ බැංකු සංශෝධන පනතේ සඳහන් කරලා තියෙනවා බැංකුවක ප්‍රධාන විධායක නිලධාරී තනතුරකට හෝ බැංකුවක අධ්‍යක්ෂක තනතුරට කවුරු හරි පත් කරනවා නම් තිබිය යුතු සුදුසුකම් මොනවද කියලා මේ පනතේ සඳහන් කරලා තියෙනවා. මම ඒක කියෙව්වොත් මේක තියෙනවා 25 අයන්නේ. එම තැනත්තාට බැංකු කටයුතු මූල්‍ය, ආර්ථික විද්‍යාව, ගණකාධිකරණය, ව්‍යාපාර පරිපාලනය, තොරතුරු තාක්ෂණය, අවදානම් කළමනාකරණය, නීතිය හෝ මහබැංකුව විසින් නිශ්චය කරනු ලැබිය හැකි පරිදි වෙනත් යම් අදාළ විෂයක් පිළිබඳව අධ්‍යයනය හෝ වෘත්තීය සුදුසුකම් සහ සක්‍රීය පළපුරුද්දක් තියෙන්න ඕනේ කියලා. මේ අපි ගේනවා පාර්ලිමේන්තුවට පනතක්. අද අපි කියනවා බැංකියක අධ්‍යක්ෂකෙක් වෙන්න, ප්‍රධාන විධායකවරයෙක් වෙන්න මේ සුදුසුකම් තියෙන්න ඕනේ කියලා. ඊට පස්සේ අපි අපේ කොමිටු වල පත් කරනවා සුදුසුකම් නැති අය ඒ විෂය පිළිබඳව කතා කරන්නේ. එපමණක් නොවේ නියෝජ්‍ය කතානායකතුමනි, මේකේ කියනවා ඈ කොටසේ 25 ඈ කියනවා මේ අද ඉදිරිපත් කරන පනත, ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන පනත කියනවා ශ්‍රී ලංකාවේ හෝ ශ්‍රී ලංකාවෙන් පිටත නීතිය මගින් පිහිටුවන ලබන යම් අධිකරණයක්, විනිශ්චය අධිකාරියක්, නියාමන අධිකාරියක්, අධ්‍යක්ෂණ අධිකාරියක්, වෘත්තීමය සංගමයක්, පරීක්ෂණ කොමිෂන් සභාවක් හෝ වෙනත් යම් ආයතනයක් විසින් වංචාව, රැවටීම, වංක ක්‍රියාවක් හෝ වෙනත් යම් සමාන අපරාධ ක්‍රියාවක් සංයුක්ත වන චෝදනාවක් පිළිබඳව දැන්වීමක් බාරදීම මත එම තැනැත්තා යම් නඩු කටයුත්තකට, පරීක්ෂණයකට හෝ විමර්ශනයකට යටත්ව නොඇතිව සිටිය යුතුයි කියලා. මෙතන කියනවා සුදුසුකම විතරක් නෙමෙයි, මේක නුසුදුසුකමක් කියලා කියනවා. මේ අද අපි ඉදිරිපත් කරන එක පාර්ලිමේන්තුවට අනුමත කරන්න යන එකේ. මෙතන කියන්නේ නඩුවක් අහලා නඩු තීන්දුව දුන්න එක ගැන නෙමෙයි මෙතන කියන්නේ, වැරදිකාරයෙක් හැටියට පත් කරන එක ගැන නෙමෙයි මෙතන කියන්නේ. මෙතන මේ පනතේ කියන්නේ, හරිද, මේ පිළිබඳව දැන්වීමක් බාරදීම මත එම තැනැත්තා යම් නඩු කටයුත්තකට පරීක්ෂණයකට කමා හෝ විමර්ශනයකට යටත්ව නොමැති බව සහතික කරන්න ඕනි කියලා. එකේ පේනවා නේද කථානායකතුමනි, මේක අපි මම හිතන්නේ මේවා හොඳ දේවල් මෙතන අපි අනුමත කරගන්න යන්නේ. මෙහෙම අනුමත කරගන්න යනවා නම් මං හිතන්නේ අපි මේ කොමිටි වලටත් පත් කරනකොට මං හිතන්නේ මේ වගේම ප්‍රමිතීන් තියෙන එක හොඳයි කියන යෝජනාව තමයි මම ඔබතුමාට කරන්නේ මේ වගේ එක කරමු. අනික එක අපි මේ කොමිටි වල ඉන්නකොට අපි පක්ෂයක් නියෝජනය කරන්නේ නැහැ. කොමිටුවක ඉන්නකොට පක්ෂයක නියෝජනයක් නැහැ. අපි එතන ඉන්නේ ඇත්තටම කරන දේ හරිද වැරදිද නිවැරදි කළ යුතුද කියන එකයි. මම කියන්න ඕනේ රජ මන්ත්‍රීවරු වෙනවා ඇවිල්ලා පක්ෂපාටක් නැතුව කතා කරන මන්ත්‍රීවරු ඉන්නවා එතන. ඒ අය එතන තියෙන කරුණ විමසලා බලලා විද්‍යාත්මක පද නමෙන් කතා කරනවා. ඒ නිසා තමයි යෝජනා කළේ මේ සමහර කොමිටු වල සභාපති වෙන්න ඕනේ විපක්ෂයේ කෙනෙක් කියන එක යෝජනා කරලා තියෙන්නේ ඒ හේතුව නිසායි. නමුත් ඒක ඇත්තටම වෙලා නැහැ. ඉතින් මම ඉල්ලනවා නැවතත් අපි බලන්නට ඕනේ. මම මේ වගේම මගේ සතුට ප්‍රකාශ කරන්න ඕනේ හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කරපෝ මන්ත්‍රීවරු කීප දෙනෙක්ම තනි තීරණෙන් සාකච්ඡාවක් මොනවත් උනේ නැහැ. ඒ අය මේ කෝප් කමිටුවෙන් අස්සලා තියෙන ඒ හේතුව නිසායි කියන එක සඳහන් කළ යුතුයි. අද එතකොට මේ බැංකු සංශෝධනයේ හුඟක් හොඳ දේවල් තියෙනවා. හොඳ දෙයක් තියෙනකොට හොඳයි කියලා කියන්න අපි බය වෙන්න ඕනේ නැහැ. මේ පනතේ මේක ස්වාධීන කරන්න බලපත්‍ර පිළිබඳ සුසුසුකම්. ඒ වගේම කොටස් හිමිකරුවන් 10%ක් තමයි අයිති කරගන්න පුළුවන් ඕන කෙනෙකුට කොටස් වලින් පොලිටිකල් ගහන්න පුළුවන් බැංකුවක
10ට වැඩිය ගන්න. මිනිත්තු 3ක් කාලයක්
12ක් තියෙනවා.
බැංකුවක
මුල් කතාව මට තියෙනවා.
ඔව් මිනිත්තු 10යි ඔබතුමාට.
මුල් කතාව ඒ නිසා.
අනිත් අයගේ විනාඩි 3-3 කපලා තිනු
ඔබතුමාගේ විතරයි. හරි ආපි තර්කයක් නැහැ නේ ඔබේ මගේ තර්කයක් නැහැ. මම කිව්වා අර මුල් කතාවේ මුළු කාලෙම තියෙනවා කියලා. හරි ඉතින් මේකේ ඒ කියන්නේ කොටස් ගණන වැඩි කරගෙන යනවා නම් 10%කට වැඩි කරගෙන යනවා නම් හරිද ඒක අනුමත කරන්න ඕනේ මහ බැංකුවෙන් අනුමත කරන්න ඕනේ. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. විශේෂයෙන්ම මූල්‍ය අර්බුදයක් තියෙන වෙලාවේදී සමහර අය මේ හිමිකරුවන්ට තියෙනවා ෆිනෑන්ස් කම්පැනි තියෙනවා. ඒව යට යනකොට වට බැංකුත් තියෙනවා නම් බැංකුත් යට කරනවා. ලංකාවේ ඉතිහාසය ගැන මම කියන්න ඕනේ නැහැ, මම නම් කරන්න යන්න ඕනෙත් නැහැ. අපි දැකලා තියෙනවා වැටිච්ච ඒවා අනන්තව අපි දැකලා තියෙනවා ලංකාවේ වෙලා තියෙන එක. අපි කොහොම හරි බැංකු අර්බුදයකින් රට බේරගන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ මේවා විග්‍රහ කරලා තියෙනවා මෙතන. විග්‍රහන වාර්තාව මාස 3 දෙන්න ඕනේ කියන එක සුදුසුකම් මොනවද කියලා මම ඒකත් සඳහන් කළා. ඒක තියෙනවා මේ වගේ දේවල් මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මට අහන්න ඕනේ ප්‍රශ්නේ ඇවිල්ලා මෙතන ඇමතිතුමා නැහැ, ඇයි මේ බැංකු සංශෝධනයක් හැටියට ගේන්නේ? මේක බැංකු සංශෝධනයක් නෙමෙයි, අලුත් නීතියක් ගේන්න තිබුණේ. අලුත් නීතියක් හැදුවා 2004 ඒක ගෙනාවෙත් නැහැ.
ඔබතුමාට අර අමතර මිනිත්තු දෙකක් ලැබෙනවා, මිනිත්තු 12යි. එතකොට ඔබතුමාට මිනිත්තු 12 තව මිනිත්තු 4ක් තියෙනවා
උපරිම. ස්තුතියි. එතකොට 2017 හරිද අලුත් පනතක් ගෙනාවා 2017. ඊට පස්සේ ඒක ගෙනාවෙත් නැහැ. ඒතර ඇයි මම අහන්නේ ඇයි මේකට සංශෝධනයක් විතරක් ඉදිරිපත් කරන්නේ කියන එක. ඇයි අලුත් පනත ගෙනාවේ නැත්තේ? අලුත් පනත තමයි ගේන්න තිබුණේ. නමුත් ඒ අලුත් පනත ගෙනාවේ නැහැ. ඇයි කියලා මම අහන්නේ. මොකද මේ මෙහෙම පනත් හුඟක් තියෙනකොට ලොකු පැටලිලි තියෙනවා. ඒ නිසා තමයි අලුත් පනත ගෙනාව නම් තමයි හුඟක්ම සුදුසු. ඒ වගේම දශකයකට වැඩිය මේ අලුත් පනතකට සාකච්ඡා වෙලා තියෙනවා. නමුත් අලුත් පනත ගෙනල්ලා නැහැ. බොහොම අවාසනාවන්තයි. දැන් අද රටේ එක එක මත තියෙනවා. එක මතයක් ඇවිල්ලා හුඟක් වෙලාවට රාජ්‍ය ව්‍යවසාය ගැන කතා කරනකොට පාර්ලිමේන්තුවෙත් මේක නැවත අහන්න ලැබෙනවා. හුඟක් වෙලාවට කතා කරන්නේ රජයේ ව්‍යවසාය, රජයේ අයිතිය, මගේ අම්මේ රජයේ අයිතිය විකුණන්න බෑ කියන මේ මතය තියෙනවා. මේක සම්පූර්ණයෙන් වැරදි මතයක්. මේක මහජනතාව තමයි ඇවිල්ලා කොටස්කරුවෝ. මේ කොටස්කරුවන්ට තියෙනවා වත්කම් තියෙන්නේ. මේ වත්කම් වලට මොනවද ලැබෙන්නේ යන ප්‍රතිලාභ තමයි බලන්න ඕනේ. අයිතිය නෙමේ ප්‍රතිලාභය. උදාහරණයක් ඇටේට මර නිවාස දෙකක් තියෙනවා කියලා කියමු. එක නිවසක මම ඉන්නවා, ජීවත් වෙනවා. අනිත් නිවස මම වහලා දහලා තියෙනවා. ඒක ප්‍රතිලාභයක් තියෙනවද? ප්‍රතිලාභයක් නැහැ. එක්කෝ ඒක විකුණලා බැංකුවට සල්ලි දාලා පොලියක් ලබන්න ඕනේ, නැත්නම් ඒක කුලියට දීලා මුදලක් ලබා ගන්න ඕනේ. මේ රටේ මහ ජනතාවට හුඟක් වත්කම් තියෙනවා, ඉඩම් තියෙනවා. රජයක් වග කියන්න ඕනේ. ඒක ප්‍රතිලාභ ලැබෙන්නේ නැත්නම් රජයක් වගේ කියන්න ඕනේ. මේ අපි මේ අවුරුදු 50ක පරණ කතාවක් අල්ලගෙන අපිට ශ්‍රී ලංකා ගුවන් සේවයේ අයිති, අපිට අරක අයිති, මේක අයිති කිය කිය මේ වගේ එකක් විකුණලා මිනිස්සුන්ට ගිහිල්ලා කියනවා. ඊට පස්සේ ඕක විකුණන්න එපා කිය, අයිතිය විකුණන්න එපා. මොකද්ද මිනිස්සුන්ට තියෙන ලාභය? මොකද්ද ෆොස්ෆේට් තියෙනවා ලංකාවේ අවුරුදු 20කට උඩදී. මම ලංකාවේ ජාතික සංවර්ධන බැංකුවේ ප්‍රධානී හැටියට එතනට ගිහිල්ලා මිනිස්සුන්ට කිව්වා මේ ෆොස්ෆේට් එක විකුණන්න, නැත්තම් දවසක් එයි මේ ෆොස්ෆේට් එකෙන් අවට ඉන්න ජනතාවට කිසිම ප්‍රතිලාභයක් නැහැ. තෙල් ටික 1970 මැද පෙරදිග රටවල් එකතු වෙලා වික්කේ නැත්තම් ඒ අය දියුණු වෙලා නැහැ. අද තෙල් වලින් නෙමෙයි අද විදුලි බලය ඇති කරන්න හදන්නේ, පුනර්ජනනීය විදුලි බලය. තෙල් වලට දෙන ඉල්ලුම කෙටි ටික 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 පහළට යනවා. ඕනෙම වත්කමකට ඒකේ වැඩිම ප්‍රයෝජනය තියෙන්නේ ඒක කලට වෙලාවට පාවිච්චි කළොත් තමයි. ලංකාවේ අපි කතා කරන්නේ වත්කම් ගැන කතා කරන්න ඕනේ. ලාභය ලැබුවට කමන්නේ නැහැ, ලබන්න පුළුවන් උපරිම ලාභය ලබනවාද රටේ ජනතාව වෙනුවෙන්. ඉතින් අපි මේක සම්පූර්ණයෙන්ම පැහැදිලි කළ යුතුයි. සමහර අය කියනවා මේ ශ්‍රී ලංකා ටෙලිකොම් එක විකුණන්න එපා, ලංකාවේ ආරක්ෂාවට බලපානවා. මේ අපි අලුතෙන් හිතන්න ඕනේ ආරක්ෂාවට බලපාන්නේ කොහොමද කියලා, තර්ජනය එන්නේ කොහොමද කියන එක. මම දැක්ක මේ කියනවා ඉන්දියාවේ මේ කච්චතයු දූපතත් මේ ගන්න හදනවා කියලා. කච්චතයු දූපත ගන්න හදනවා නම් හරියනවද අපි ගිහිල්ලා හමුදාව වැඩි කළා කියලා? නෑ. ආහාර ආරක්ෂාව ගැන කතා කරනවා, ආරක්ෂාව ආහාර ගැන කතා කරනකොට ඒකෙන් හඳ හිතන්නේ ලංකාවේ හැම එකම වගා කරන්න ඕනේ නැහැ. ආහාර ආරක්ෂාව අවශ්‍යයි, ආරක්ෂාව අවශ්‍යයි, ඒක වාද විවාදයක් නැහැ. නමුත් ක්‍රමවිධි තියෙනවා ආහාර ආරක්ෂාවට. වවන්න පුළුවන් ඒවා වවනවා, වවන්න බැරි දේවල් පිටරටින් ගෙන්නන්න ක්‍රමවිධි තියෙනවා, ඒවා හදාගන්න ඕනේ. අපේ රටේ ආරක්ෂාව රඳා පවතින්නේ විශේෂයෙන්ම අවසන් කරනවා විදේශ ප්‍රතිපත්තිය උඩ තමයි ඒක පවතින්නේ. ඒ නිසා මම අවසන් කරන්නේ මේ කරුණෙන්. ඊයේ 31 වෙනිදා මාර්තු ආවා අපිට එළියට රජයේ වාර්තාවක් ආවා, ටැක්ස් එක්ස්පෙන්ඩිචර් ස්ටේට්මන්ට් මිනිස්ට්‍රි ඔෆ් ෆයිනෑන්ස් එකෙන්. ඒකෙන් මෙතන කියනවා රජයට අහිමි වූ බදු ප්‍රමාණය රුපියල් බිලියන 978යි, ලැබුණ මුළු බදු ප්‍රමාණය බිලියන 1751යි. තව විදිහකට කිව්වොත් එකතු කළ ප්‍රතිශතයෙන් 56%ක්ම අහිමි වෙලා තියෙනවා. මම අහන්න ප්‍රශ්නය මේකයි, අහිමි වුණා නම් කාටද බදු නිදහස දුන්නේ? ආයෝජන මණ්ඩලය, ඒ වගේම උපාය මාර්ගික සංවර්ධන ව්‍යාප්ති strategic development projects වලින් කාටද දුන්නේ? මේක නම් කරන්නට ඕනේ, කාටද මේවා දීලා තියෙන කියලා. මොකද පොදු ජනතාව ජීවත් වෙන්නේ අමාරුවෙන්. විදුලි බිල ගෙවන්න බෑ, කන්න නැහැ, මන්දපෝෂණය තියෙනවා. එතකොට බදු නිදහස දෙනවා නම් කාට දීලා තියෙන්නේ? සාධාරණත්වයේ ඇතිවිය යුතුයි. මට ලබා දුන්න කාලය නිසා මම ස්තුතිවන්ත වෙනවා.
බෞමි ස්තුතියට. ගරු කබීර් අසීමත්තුම ඔබතුමාට මිනිත්තු 7ක කාලයක් තියෙනවා.
මිනිත්තු 7යි. නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකා ආර්ථිකය බංකලොත් වීමෙන් පස්සේ තවම අවදානම් තැනක තියෙන්නේ. හැබැයි අපි ඒක හරවන්න නම් ගෝලීය තරඟකාරීත්වයත් සමග එක දම්වැලක පුරුකක් වගේ හැම අංශයක්ම එකතු කරගන්න එක වැදගත්. ඒ නිසා මම අද කල්පනා කරේ විදුලි බල ශක්ති අංශය ගැන වැදගත් කාරණාවක් ගැන කතා කරන්න. අද මේ පවතින දේශපාලන සන්දර්භය තුළ රජය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටිලා තියෙන මොහොතක ඒ විශ්වාසය නැවත තහවුරු කරන්න නම්, වර්ධනය කරන්න නම් රජය විසින් විශේෂයෙන්ම විදුලි බල ක්ෂේත්‍රයේ යම් යම් තීරණ ගත්තා නම් ඒක වෙනස් කර ගන්න පුළුවන්. දැන් ආර්ථිකය වගේම රට යථා තත්ත්වයට ගේන්න රජය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාමාර්ග කීපයක් අරන් තියෙන පෞගිය කාලේ. ඒ ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන් තැන් තියෙනවා. හැබැයි රජය ගන්න ක්‍රියාමාර්ගවල විනීතභාවයක් නැති තැන් නිසා ප්‍රශ්න කීපයක් මතුවලා තියෙනවා. විපක්ෂයක් හැටියට අපට වගේම මේ රටේ පොදු ජනයාට ඒ විනීතභාවය සහ වගවීම හරියට සිදුවෙන්නේ නැති තැන් නිසා. ළඟදී නව විදුලි බල ශක්ති පනතක් ඉදිරිපත් කරනවා කියලා ගරු විදුලි බල ශක්ති ඇමතිවරයා අපට දැනුවත් කරලා තියෙනවා. ඒ ගැන අපේ සමගි ජන බලවේගෙන් ප්‍රශ්න කීපයක් අහන්න, හැබැයි ඒක අද නෙවෙයි, ඒ වෙලාව වෙන වෙලාවක් අපි ඒකටම කියලා ඉල්ල ගන්න බලාපොරොත්තු වෙනවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රටට ඉතාම වැදගත් කාරණාවක්, මේ විනාඩි කීපයක ළඟදී ඇමතිවරයා විසින් අදානි සමාගමට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් මෙගාවොට් 500ක ව්‍යාපෘතියක් මන්නාරම ප්‍රදේශයේ ලබා දෙන්න කටයුතු කරනවා කියලා අපිට ආරංචිය ලැබිලා තියෙනවා. පුනර්ජනනීය බලශක්තිය වර්ධනය කිරීම හොඳයි. හැබැයි මේ අදානි සමාගමල දෙන ව්‍යාපෘතිය පිළිබඳව ප්‍රශ්න කීපයක් අපේ ඇසිය යුතුව තිබෙනවා. එකක් තමයි ජනතාව තුලත් ප්‍රශ්න සැකයන් කීපයක් ඉස්මතු වෙලා තියෙනවා. එකක් තමයි ඒ තෝරා ගැනීමේ ක්‍රමවේදයේ කිසිම විනිවිදභාවයක් නැති බව බොහෝ දෙනෙක් කතා කරනවා. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට ගරු නියෝජ්‍ය කතානායකතුමනි ව්‍යවස්ථාදායක හැටියට එවගේ විශාල ව්‍යාපෘතියක් කරනකොට තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්න ඕනේ. දැන් අපි වුණත් දන්නේ නැහැ ක්‍රමවේදය ප්‍රසම්පාදන ක්‍රමවේදයක් ගියාද නැද්ද, කොහොමද මේ තේරීම කරේ කියලා කවුරුත් තාම දන්නේ නැහැ. දැන් මෙතනදී ඇමතිවරයාගෙන් අපි මම මෙතන ඇත්තටම එතුමා නැහැ, හැබැයි එතුමාගෙන් කරන ඉල්ලීම තමයි රජය කෙරෙහි බිඳිලා තියෙන ජනතා විශ්වාසය තහවුරු කරන්න නම් යම් යම් ක්‍රියාමාර්ග හරියට ගත්තා නම් මේවා විනිවිදභාවයෙන් කරා නම් ඒක නැවත වෙනස් කරන්න පුළුවන්. දැන් මේ අදානි ව්‍යාපෘතිය ගත්තම මෙගවොත් 500ක් ලබා දීම පිළිබඳව තියෙන ප්‍රශ්නේ විශේෂයෙන්ම ඒ මිල ප්‍රයිසිං පොලිසි එක ගැන, ඒකකයකට ගෙවන ලද මිල පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපට මාධ්‍ය හරහාසා විවිධ සාකච්ඡා මණ්ඩපවල ඇති වුණ කතාවල් වලින් අපට ආරංචි වුණ දේ තමයි අදානි සමාගමත් එක්ක විදුලි බල අමාත්‍යාංශ කතා කළ පළමුවෙන්ම එක ඒකකයක් පළමුවෙන්ම එකඟ වුණා ඒකකයක් $7 වලින් $7 ඒ ඒකකයක් ගන්න. ඊළඟට දෙවනුව නැවතත් ඒක සාකච්ඡා කළ ඇමරිකන් $7.09 ඒක අඩු කරන්නට පුළුවන් වෙලා තිබුණා කියලා ආරංචි වුණා. ඊළඟට නැවත අන්තිමට ලැබුණු වාර්තාව තමයි $7.08 US$8.8 වලට මේ විදුලි ඒකකයක් ගන්න ඒගොල්ලෝ උත්සාහ කරනවායි කියලා. හැබැයි මේක හරිනම් මේක ගතයුතු මිල මොකක්ද කියන එක සහ ඒ ගන්න තීරණය කොයි ආකාරයෙන්ද, ඒ ගෙවිය ගෙවන මුදල කොයි විදියටද ඒ මිල ගණනයට ආවේ කියන එක අපි දන්නේ නැහැ. ඉතින් මං ගරු අමාත්‍යවරයාගෙන් අහන ප්‍රශ්නය තමයි විදුලි බල මණ්ඩලෙන් දැනට ඒ වගේම ඒ අදානි ව්‍යාපෘතිය කරන්න යන ස්ථානයේ එතනම තව භූමි ප්‍රමාණයක මෙගාවොට් 50ක ව්‍යාපෘතියක් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් වින්පව ප්‍රොජෙක්ට් එකක් ටෙන්ඩර් කරලා තියෙනවා දැනට. ඒ ටෙන්ඩර් කරලා තියෙන ජාත්‍යන්තර ටෙන්ඩරයක්. ඒ අනුව ඒ ටෙන්ඩර් දිනය වහන්නේ මැයි 9 වෙනිදා. දැන් එතකොට විදේශ සමාගම් විශාල ප්‍රමාණයක් ඒකට ටෙන්ඩර් කරනවා. දැන් රටට යහපත් වාසිම දේ එහෙමනම් මේ ටෙන්ඩරය 9 වෙනිදා මැයි මාසේ තව මාසයකින් අවසන් වෙනවා නම් ඒ ටෙන්ඩරේ ජාත්‍යන්තර ජාත්‍යන්තර සමාගම් කීපයක් මේකට සම්බන්ධ වෙනවා නම් හොඳම දේ තමයි අදානි සමාගමත් එක්ක දැනට කිසිම මිලකට තීරණයකට එන්නේ නැතුව අර ජාත්‍යන්තර ටෙන්ඩර් කරන විදුලි බල මණ්ඩේ ඒ ව්‍යාපෘතියෙන් ලැබෙන අඩුම මිල බලාගෙන ඒ මිලටම අදානිත් එක්කත් සාකච්ඡා කරනවා නම් ඊට වඩා යෝග්‍යයි කියලා අපි හිතනවා. අපිට පේන හැටියට දැනට ඒක $7.07 වගේ ඒ ටෙන්ඩරය සමහරලාට ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා ඒකකයක්. එහෙනම් $7 අඩු වෙනවා රජයට. ඒක අනිත් පැත්තෙන් ගත්තම ඒක බේස් ප්‍රයිස් එකක් ඇටියට භාවිතා කරලා අදානි සමාගමත් එක්ක සාකච්ඡා කරන්න තියෙන්නේ ඒක භාවිතා කරලා. එතකොට මේක පාද මිලක් ඇටියට පාවිච්චි කරලා අදානි සමාගමත් එක්ක ඒ වෙනකන් මිලක් තීරණය නොකර මේ මිල හරියට තීරණය වුණාම මේ ටෙන්ඩරෙන් පස්සේ ඒක පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතුණා නම් මං හිතන්නේ ලොකු වාසියක් වෙයි. එකක් තමයි CB එකෙන් දාලා තියෙන ටෙන්ඩරේ මෙගවොට් 50යි. It's a 50 megawatt. ඒකේ අත්සන් කරන්නේ PPP purchasing power agreement, power purchase agreement එක අවුරුදු 20කට. අදානි එක මෙගවොට් 500යි. ඒක අදානි එක අත්සන් කරන්නේ අවුරුදු 25කට. එතකොට අනිවාර්යෙන්ම අදානි එකට වැඩි වාසියක් ලැබෙන නිසා මේ පොඩි ටෙන්ඩරෙන් මිල අඩු වෙනවා නම් අදානි සමාගමට අනිවාර්යෙන්ම 7-7කට වුණත් ඒ විදුලි ඒකකයක් ලබා දෙන්න පුළුවන්. දැන් මේකෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඉවර කරන්නම්. මේකෙන් ඇති වෙන ලාභය රටට බලනකොට විශාල ප්‍රමාණයක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. එකක් තමයි අපිට ලැබෙන්නේ මේකෙන් දැන් වසරකට අපිට ගන්නේ මෙගාවොට් 1971ක් එක වසරකට. ඒතර අවුරුදු 25කට එක වැඩි කරා නම් දල වශයෙන් අවුරුදු 25කට වැඩි කරා නම් ඒක එක ඒකකයකින් අඩු වෙන ප්‍රමාණය. ඒ කියන්නේ අදානි සමාගමත් එක්ක අත්සන් කරන ප්‍රමාණය දැන් එකඟ වෙලා තියෙන 7.8කට වඩා 7.7කට එහෙම අත්සන් කරා නම් ඒක රුපියල් වලින් අපි පරිවර්තනය කරා නම් එක අවුරුදු 25ක ඒ ව්‍යාපෘති කාල පරිච්ඡේදයේ අදානි සමාගමට ගෙවන්න යන මුදල රුපියල් බිලියන 266ක් ශ්‍රී ලංකාවට ඉතුරු වෙනවා. රුපියල් බිලියන 266ක්. එතකොට ඒක ලොකු විශාල ප්‍රමාණයක්. එනිසා විදුලි බල ඇමතිවරයාගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ අදානි සමාගමත් එක්ක තියෙන ගිවිසුම තාමත් අන්තිමේට මිල තීරණය නොකර අර අනිත් ටෙන්ඩරේ ඒ වෙලේම යන නිසා තව මාසයක් ඇතුළ ඒ ටෙන්ඩරේ අවසන් වුණාට පසුව මිල ගණන් අදානි සමාගමත් එක්ක කතා කරා නම් රුපියල් බිලියන ගණනක් ලංකාවට ඉතුරු කර ගන්න පුළුවන්. ඒකේ ජනතා විශ්වාසයත් ඒක වැඩි වෙයි. එහෙම හරි දෙයක් කරනවා නම් ඒකේ විනිවිද බවයි කියොත් තියෙන බව මම
විශේෂයෙන් කියමින්.
නියෝජ්‍ය කතානායකතුමනි, සංශෝධිත බැංකු පනත ඇතුළු 53ක් විවාදයට ගන්න අවස්ථාවේ මට වෙලාව ලබා දීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි අද කතා කරන්නේ මේ 54ම විශේෂයෙන්ම ආර්ථිකයේ අවශ්‍ය කරන තීන්දු ගන්න, එහෙම නැත්නම් ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලක් ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කරන 50ක්. මේකෙදි අපි විශේෂයෙන්ම පහුගිය කාලේ ආර්ථිකයට සම්බන්ධ, එහෙම නැත්නම් මුදල් ශේෂ්ත්‍රයට සම්බන්ධ 50ක් ගණනාවක් අපි මේ පාර්ලිමේන්තුව තුළ සම්මත කෙරුවා. අපි විශේෂයෙන් මහ බැංකු ස්වාධීන කිරීමේ පනත සම්මත කෙරුවා. ඒකෙදි අපි බලාපොරොත්තු වුණේ මූල්‍ය විශේෂඥ පමණක් ආර්ථිකය හැසිරීමට එයින් අවස්ථාව ලබා දෙන්න කියන එක මේ රටේ ජනතාව වගේම රටේ මතයක් හැදුණා. ඒක මේක ස්වාධීන කිරීම තුළින් රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙන්න පුළුවන් කියන එක තමයි සියලු දෙනාගේ මතය වුණේ. ඊට පස්සේ අපි බැංකු විශේෂ විවිධාන පනත සංශෝධනය කරලා අපි ඒ සම්බන්ධව අවශ්‍ය කරන කටයුතු සිද්ධ කෙරුවා. ඊළඟට ගිය මාසේ අපි සුරක්ෂිතලත් ගනුදෙනු පනත සංශෝධනය කෙරුවා. ඒ තුලත් අපි බලාපොරොත්තු වුණේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ආරක්ෂා කරගන්න. ඒ අයගේ ආරක්ෂා කිරීම තුළින් මේ රටේ ආර්ථිකය ඉහළ ලංවලා ආර්ථිකයට ශක්තියක් ලබා දෙන වැඩපිළිවෙලක් අපි ඒ තුළින් ඒ පනත තුළින් නැවත අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම අද අපි බැංකු පනත සංශෝධනය කරලා නැවතත් අපි බලාපොරොත්තු වෙන්නේ මේ තුළින් කොහොමද කාර්යක්ෂම බැංකු සේවයක් මේ රටේ ජනතාවට ලබා දෙන්නත්, මේ රටේ ජනතාව බැංකු කෙරෙහි තියෙන විශ්වාසය තව තවත් වැඩි කරන්නත්, මේ බැංකුවල හිමිකර්තය තියෙන මේ රටේ ජනතාවගේ මුදල්, එහෙම නැත්නම් මේ රටේ ජනතාවගේ තමයි මේ බැංකු. ඒතර ජනතාවට වග කියන, ජනතාවට සේවයක් සපයන කාර්යක්ෂම බැංකු සේවයක් ලබා දීම තුළින් මේ රටේ ආර්ථිකයේ ඉහළ රංගවන්න අවශ්‍ය කරන ප්‍රතිපාදනය, එහෙම නැත්නම් පනත තුළින් ඒ අවස්ථාව ලබා දෙන එක තමයි අද විශේෂයෙන්ම අපි මේ පනත සංශෝධනය කිරීම තුළ තියෙන්නේ. හැබැයි මම මේ පනත සංශෝධනය කරද්දී මම කියවපු ටිකේදී මම දැක්කා මේකේ වැඩිපුර තියෙන්නේ ඒ බැංකු පනතත් එක්ක, මහ බැංකු පනතත් එක්ක මේක සම්බන්ධ වෙන්නේ කොහොමද, ඒකෙන් මහ බැංකු පනත තුළින් මේ බැංකු පනත කොහොමද නියාමනය කරන්නේ, ඒ අවශ්‍ය කරන ඍජු මැදිහත් වීම බැංකු පනතට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි වැඩි අවස්ථාවක් මේ පනත තුළ ලැබෙන්නේ. මේකෙදි අපි සමහරවල්ලාට අපිට කියන්න පුළුවන් මේක වැරද්දක් තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් හොඳක් තියෙන්න පුළුවන් කියලා. මේක දෙකට පැත්තෙම තර්ක කරන්න පුළුවන්. හැබැයි මේ ආයතනය සියලු දෙනා, මහා බැංකුව හෝ වේවා, බැංකු පද්ධතිය හෝ වේවා, රටේ ජනතාවට, ජනතාව වගේම රටට ආර්ථිකයට ශක්තිමත් වෙන්න ඒ අය තරංගේ හෘද සාක්ෂිලන වැඩ කරනවා නම් මේ කවදාක්වත් මේ වලින් රටේ ජනතාවටවත් රටටවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එනිසා මම අපි එහෙම හිතනවායි කියලා හිතලා අද මේ බැංකු පනතත් එක්ක අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම තුළින් ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙලට අපි අපේ සහයෝගය ලබා දෙනවා. අපි තමුන්නාසල දන්නවා මේ රටේ පහුගිය අවුරුදු එකහමාරකට ඉස්සෙල්ලා මේ රටේ තිබ්බේ රටේ ආර්ථික ප්‍රශ්නයක්. ඒ එහෙම නැතුව වෙන ප්‍රශ්න කොච්චර රටේ තිබ්බත් රටට අවශ්‍ය කරලා තිබ්බේ ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගන්න නායකයෝ, එහෙම නැත්නම් ආර්ථිකය පිළිබඳ තීන්දු තීරණ ගන්න රජයක් අවශ්‍යයි කියන එක තමයි මේ අවුරුදු එකහමාරක ඉස්සල පිහිටපු රජයේ ඒ වගකීම් බාරගත්තේ. මොකද අපි අවුරුදු 30 40 50 ආණ්ඩු කෙරුවත් ඒ ආණ්ඩු කරලා අවසාන ප්‍රතිඵලයේ විදියට මේ රටට අයිති උනේ මේ රටේ මිනිස්සු පෝලිං වල ඉඳලා මේ රටේ මිනිස්සු පෝලිං වල දවස් ගණන් මරණයට පත් වෙලා ඩීසල් පෙට්‍රල් ටික ගණ්ඩවිලා එහෙම නැත්නම් ගෑස් සිලින්ඩරේ ගණ්ඩවිලා එකිනෙක මිනිස්සු එකිනෙකා මරාගෙන එකිනෙකාට ගහගන්න තත්ත්වයක් තිබිලා ඒ වගේම රටට අවශ්‍ය කරන ආහාර ටික නැතුව ආහාර කරන්න ආහාර ටිකට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය නැතුව ආහාර නැතුව මිනිස්සු පාරට ඇවිල්ලා ආහාර හොයන තත්ත්වෙද්දී තමයි මේ විසඳුමක් අවශ්‍යයි කියන එක තේරුම් ගත්තේ. ඒ නිසා තමයි අපි විශේෂයෙන්ම මේ මූල්‍ය සම්බන්ධව තියෙන කටයුත්තේදී අපි හැමතිස්සෙම අපිට පුළුවන් උපරිමේ මූල්‍ය තත්ත්වය වැඩි කරගන්න රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කරගන්න අවශ්‍ය කරන සියලු තීන්දු ලබා ගත්තේ. හැබැයි අපි කල්පනා කරන්න ඕන දැන් අපි යම් තිබ්බට වැඩි යම් තරකට ආවම අපිට මේක පවත්වාගෙන යන්නත් මේක රඳාගෙන ඉස්සරහට අරයි යන්නත් අවශ්‍ය කරන නීති වෙනස් කරගෙන අපි යන කටයුතු කරනවාද. ඒ නිසා තමයි මම කිව්වේ මූල්‍ය ශේෂය සම්බන්ධ සියන විශාල මහ බැංකුව ඇතුළු බැංකු පද්ධතිය ඇතුළු සියලු දේ පනත් වෙනස් කරමින් මේ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපත්ති මේ තීන්දුව අපි අරන් දෙන්න පාර්ලිමේන්තුව කටයුතු කරනවා. එතකොට මේකේ අවසානයේ ප්‍රතිඵලය ලැබෙන්න ඕන රටේ ජනතාවට. ඒ රටේ ජනතාවට මේ ප්‍රතිඵලය ලැබෙනවද කියන එක අපි පිළිබස්සර අනිත් පැත්තට දිහා බලපුවම සමහර අවස්ථාවලදී ඒක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. දැන් අපි පාර්ලිමේන්තුව තුලින් මේ වැඩපිළිවෙල අපි ඉස්සරහට රජලා මේකේ ප්‍රතිඵලය පිළිබඳ පාර්ලිමේන්තුව වග කියන්න ඕන. දැන් අපි පහුගිය කාලේ කියනවා මේ මුදල් සම්බන්ධ සියලු බලය තියෙන පාර්ලිමේන්තුවට කියලා. හැබැයි ඒක ඇත්ත. නමුත් මේවා පාලනය කරලා මේ සියලු පද්ධති අරයි යන්නේ ඒ තියෙන ආයතන. අපි උදාහරණයක් ගත්තොත් අපේ රාජ්‍ය ආදායම් අපි ලබා දෙන ආදායම් ප්‍රධාන ආදායම් තුන හදාල් දෙන්නේ රේගුව ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තු සුරාබද දෙපාර්තමේන්තුව. එතකොට අපි පාර්ලිමේන්තුව තුල ගෙනල්ලා මේ කොච්චර කතා කරුවත් අවසානයේ අපි දෙන ඉලක්කම ඒ ඉලක්කම ළඟා වෙන්න බැයි නම් ඒ ඉලක්කම අපිට රටේ ජනතාවකට අවශ්‍ය කරන අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්නේ මුදල් ටික අපිට අරන් දෙන්නේ නැත්නම් අවසානයේ මේකට ගන්න ක්‍රියාමාර්ගය මොකද්ද කියන එක මේ පාර්ලිමේන්තුව තුලින්ම කියන්න වෙනවා. එහෙම නැත්නම් අපි ගෙනල්ලා මෙතන කතා පවත්වන කතා පෙට්ටි ටිකක් පමණක් බවට පත් වෙනවා කියන එක මේක වළක්වන්න බැහැ කියන එකත් මම මතක් කරනවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම අපි කිව්වේ දැන් පහුගිය කාලේ අපි දැක්කා මේ රටේ මූල්‍ය තත්ත්වයේ අපි හැමදෙස්සෙම බලද්දී අපි පොත්වලින් අපි හදලා දෙන ප්‍රමාණය සහ අපිට ඇත්තටම ලබා දෙන ප්‍රමාණය අතර විශාල වෙනසක් තියෙනවා. දැන් මේ වෙනස අපිට අඩු කරගන්න මොනවාද වැඩපිළිවෙල? ඒ වැඩපිළිවෙලට කවුද වග කියන්නේ? ඒ වග කියන පුද්ගලව මේ සම්බන්ධව අවශ්‍ය කරන පියවර ගන්නවද කියන එක මම අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. මම දැක්කා දැන් ඊයේ අපි සියලුම ආංශික ප්‍රධාන ඒ රැස්වීම් වල සභාපතිවරු කියද්දි ඒ සභාපතිවරුන්ගේ යෝජනාවල තියෙන්නේ මේ සම්බන්ධව කරපු වැඩපිළිවෙල වල ගත්තු ක්‍රියාමාර්ග සාර්ථක නැහැ කියන එක. එනිසා ඒ සම්බන්ධව අපි අනිවාර්යයෙන්ම අපි මේ සම්බන්ධව අපි කටයුතු කරන්න ඕන. එහෙම නැත්නම් ඒ සම්බන්ධව වැඩපිළිවෙලක් අපි හදන්න ඕන. මම විශේෂයෙන්ම ඉරාන් වික්‍රමාර්ථ මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ බැංකු ශේෂ්ඨය පිළිබඳ දන්න විශේෂඥයෙකු විදියට. එතුමා කිව්වේ මේ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග හොඳයි ගන්න. හැබැයි මේවා තවත් මීට වැඩි ඉස්සරහට අරයි යන්න ඕන. එතුමා කිව්වේ මේක සම්පූර්ණ සංශෝධනයක් ගෙනවත් හොඳයි. මේක මං හිතන්නේ 1988 ගෙනාවු පනතක්. හැබැයි මේ වෙනකොට සංශෝධනය කරලා මිසක් අලුත් පනතක් බවට පත් වෙලා තිබෙන්නේ නැහැ. හැබැයි 1988 තිබ්බ රටේ ආර්ථික තත්ත්වය තුළ අද අපි රටේ තියෙන ආර්ථික තත්ත්වය තුළ ලෝක ආර්ථිකය වෙනස් වීම තුළ මේ පනත තුළ තවත් අපිට කරන්න දේවල් තියෙනවද කියන එක අපි හල්කලා බලන්න ඕන. මොකද අපි හැමදෙස්සෙම කල්පනා කරේ පුළුවන් තරම් පැලැස්සර දාන්න එහෙම නැත්නම් ක්ෂණික විසඳුම් අවශ්‍ය කරන තැනට විසඳුම් ලබා දෙන්න. ඒ නිසා අපි විශේෂයෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා. හැබැයි මේ තත්ත්වය තුළ මේ රටේ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම තුළ මහ බැංකුව මේ සඳහා මැදිහත් වීම තුළ මේ තුළ කළමනාකරණය කර ගැනීමක් එක්කම මේ හා සමානව මේ වෙලාවේ මේ බැංකු පනත සංශෝධනය කරලා අවශ්‍ය තීන්දු ගන්න එක ගැන අපි සන්තෝෂ වෙනවා. හැබැයි අපි හැමදෙස්සෙම කල්පනා කරන්න ඕන අපි අවුරුදු 25ක 30ක 30ක ඉස්සරහට ආර්ථිකයක් ගෙනියන වැඩපිළිවෙලක් එක්ක මේට අවශ්‍ය කරන තීන්දුවද අපි ගන්න කියන එක. ඒ නිසා තමයි අපි හැමතිස්සෙම ඒ අයට නිලධාරීන්ට කියන්නේ පුළුවන් තරම් රටේ අනාගතයේ අවුරුදු 25කට 30කට සැලසුම් කිරීමක් එක්ක මේ කටයුතු පවත්වාගෙන යන්න උත්සාහ කරන්න කියන එක. එතකොට දැන් අපි ඒ වගේම තමයි විශේෂයෙන් මම දැක්කා අපි මේ විපක්ෂයේ මන්ත්‍රීව විශාල වශයෙන් මේ සමහරලාට අදහස් ප්‍රකාශ කරනවා. දැන් අද මම දැක්කා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පිළිබඳවත් අපි කතා කරුවා. මේක ප්‍රශ්නයක් තියෙනවා. අද රටේ සමහර බදු තියෙනවා අපි අඩු කෙරුවත් රජයට චෝදනාවක් එනවා, වැඩි කෙරුවත් චෝදනාවක් එනවා. දැන් උදාහරණයක් කිය විදිහට මුදල් රාජ්‍ය අමාත්‍යතුමා කිව්වා සීනි මිල සීනි ටැක්ස් එක අඩු කෙරුවම කෑ ගහනවා, සීන් ටැක්ස් එක වැඩි කෙරුවමත් ගහ ගහනවා. ඒ බද්ද තියෙන ස්වභාවයක්. ඒ තුළ ඒ ඉන්න ව්‍යාපාරිකයෝ අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධව තමයි ලාභලු පේනවා. මොකද බද්දක් වැඩි කරපු ගමන්ම පහුවෙන්දා ඉඳලම ඒ බදු මුදල වැඩි කරලා පාරිභෝගිකයෙන් ලබා ගන්නවා. බද්දක් අඩු කරපු ගමන් මේක ගෙනාපු බඩු ටික කියලා ඒක තියාගෙන වැඩි ගාන්ට විකුණනවා. පරණ බදු ගාන්ට, වැඩි කරපු බදු ගාන්ට, අඩු කරපු එකට නෙමෙයි. ඒතර මේ තුල මෙවැනි බදු තුල වෙන්නේ අවශ්‍යයෙන්ම මොකද වෙන්නේ? නිලධාරි තීන්දුව ගන්නෑ. නිලධාරි කියන්නේ බද්ද අපි කියනවා අපි යෝජනා කරනවා දැන් බද්ද වැඩි කරන්න කියලා. නිලධාරි කියනවා අම්මෝ බද්ද වැඩි කරන්න බෑ. බද්ද වැඩි කරපු ගමන් ඊළඟ ඉඳලා සුමාන්ත පාර්ලිමේන්තුවට අපි ගේනවා. අපිව හැම ගහනවා පාර්ලිමේන්තුවේ තමුසලා පෞද්ගලික අංශයට වාසි වෙන විදිහට මේ බදු වෙනස් කිරීම කෙරුවා කියලා. ඒ වගේම රටේ මිනිස්සු අපිට හෙන ඉල්ලනවා මේ බදු වැඩි කරුවේ ව්‍යාපාරිකයන්ට සහන් ලබා දෙන්න කියලා. නිසා මගේ පෞද්ගලිකව මම ඒ අත්දැකීම දන්නවා. මුදල් අමාත්‍යාංශයේ සමහර නිලධාරි කියනවා අපිට මේක කරන්න බෑ, මේකෙන් එන්නේ අපිට චෝදනාවක්. ඒ නිසා මෙවැනි තීන්දුව ගන්න බදුවලදී අපි නැවත සලකා බලන්න ඕන. ඒක ඔබතුමාගේ
ඇමතිතුමනි, ඇමතිතුමා කියපු එක හරියටම හරි. මොකද ඇමති කෙනෙක් මුදල් ඇමති වෙනතුන්න පුළුවන්. ඔය බද්ධ අඩු වැඩි කරනවානේ ස්පෙෂල් කොමොඩිටි ලෙවි එක විශේෂයෙන්ම. ඒක ඇමතිතුමා කරන නිසා අනිවාර්යෙන්ම චෝදනාවක් එනවා ඇමතිතුමාට මොකක් හරි මේකේ වාසියක් තියෙනවද නැද්ද කියලා. මේක ඉස්සරත් එහෙමයි අදත් එහෙමයි. ඉතින් ඒක අවම කරන්න පුළුවන් එක විදියයි තියෙන්නේ. ඒ තීරණය ගත්තේ ගමම්ම ඊළඟ දවසේ මේක පාර්ලිමේන්තුවට ගෙනලා පාර්ලිමේන්තුව අනුමත කරගන්න. මොකද නැත්තම් කල් යනකොට මේක කරන්නේ කල් යවනාලි යවල 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 තමයි ගේන්නේ. මොකද බද්දක් අය කරනවා නම් ඕනම රටක ඒක පාර්ලිමේන්තුවේ අනුමැතිය වහම තිබිය යුතුයි කියන මූලධර්ම උඩ තමයි පාර්ලිමේන්තුව ඇති කරලා
තියෙන්නේ. ඔබතුමා කියපු එක මම ඔබතුමා ඉස්සෙල්ලා කියපු ටිකත් අහගෙන ඉතියා නම් අපි ඇත්තටම පාර්ලිමේන්තුව මම ඉවර කිව්වේ අපි අපේ මුදල් බලය පාර්ලිමේන්තුව තුල තියෙනවා කියලා කිව්වට අපි ගන්න තීන්දුව පාර්ලිමේන්තුවෙන් ඒ විදිහටම අපි කරනවාද, එච්චර කාර්යක්ෂම අපිට ඒ අය ලබා දෙනවද, ඒ අවශ්‍ය කරන අනුමැතිය ගන්නවද කියන එක ඔබතුමා කියපු 100%ක් මම පිළිගන්නවා. එවැනි ක්‍රම තුල මේ රටේ විනිවිද භාවය සහ අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට තීන්දුව ගන්න ලේසි. මේක තමයි අපිට වෙන්න ඕන. ඒ නිසා තමයි අපි පක්ෂ විපක්ෂ කවුරුණත් අර එතුමා කිව්වාගේ හොඳ දේවල් වලදී අපි සියලු දෙනා එකට යුතුයි. එතුමා විශේෂයෙන්ම පෞද්ගලීකරණය ගැන කතා කරා. අද රටේ පෞද්ගලීකරණය අද අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා හිතුවේ මේ රටේ තියෙන නරකම ජරාම කාලකන්ණි වැඩේ තමයි පෞද්ගලීකරණය කරන්න කියන්නේ.
එහෙම
කරන මිනිස්සුන්ට හෙන ඉල්ලන තත්ත්වයක් රටේ තිබ්බා. අද ඒ රටේ ආර්ථිකයේ කඩාවැඩීම තුළ රටේ ආර්ථිකය නැතිවීම තුළ රටේ ජනතාව කියනවා මෙවැනි පාඩු ලබන සමාගම් තියෙනවා නම් මේක පෞද්ගලීකරණය කළා හරි මේ රටේ ආර්ථිකය ආරක්ෂා කරගන්න කටයුතු කරන්න ඕන කියන. ඒතොර ඒ වගේ දේවල් දේශපාලන වාසි ලබා ගැනීම නෙමේ. එවැනි කටයුතු වලදී සියලු දෙනා එකතු වෙලා වැඩ කළොත් විතරයි අපි කවුරු රජයන් වෙනිච්චත් මේ රටේ ආර්ථිකය හදන්න පුළුවන් කියන එක අද රටේ ජනතාව වගේම මේ පාර්ලිමේන්තුවේ ඉන්න විශාල දැනුමක් තියෙන මන්ත්‍රීවරු ඒ සඳහා ඉදිරිපත් කළා. ඉතින් මගේ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම තමයි අර මම කිව්වාගේ මේ අපි හැමදාම අපි මේ පනත්වල තියෙන දේවල් වලට යටත් වෙලා ඉන්න ක්‍රමේ නෙමේ අපි ඒ වලින් අයින් වෙන්න ඕන කාලේ. මොකද අපි පහුගිය කාලේ දැක්ක මේ රටේ ආර්ථිකයේ කඩාවැටීමත් එක්ක අපි ළඟ තිබ්බ කොච්චර පළත්වල පරණ එහෙම නැත්නම් අපිට තීන්දු ගන්න බැරි දේවල් ඒ පළත්වල තිබ්බද කියලා. ඒ නිසා තමයි ඉතාමත් කෙටි කාලයක් තුළ 50 75කට 80කට වැඩි ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුව තුළ පහුගිය අවුරුදු එකහමාර තුළ මේ සඳහා වෙනස් කිරීම් අපි සිදු කරේ. එතකොට ඒකේ ප්‍රතිඵලය ආර්ථිකයට එන්න ඕන. ඒකේ ප්‍රතිඵලය ආර්ථිකයේ ශක්තිමත් වී වැඩ පිළිවෙලට එකතු වෙන්න ඕන. ඒ නිසා තමයි මම කියන්නේ විශේෂයෙන්ම අද මේ මහා බැංකුව අපි බැංකු පනත සංශෝධනය කරද්දි මහා බැංකුවත් මේ විශාල වගකීමක් මේ බැංකුව පද්ධතිය තුළට ගිහිල්ලා ලබා ගන්නවා. එහෙනම් බැහැ බැංකුවටත් වගකීමක් තියෙනවා. අවසානයේදී මේ බැංකු පද්ධතියේ අනාගතය එහෙම නැත්නම් මේ බැංකු පද්ධතියේ ශක්තිමත් කරන වැඩපිළිවෙල මීටත් වැඩි ඉස්සරහට ගෙනියන්න. මොකද අපි වගකීම් ගත්තා වගේ නෙමේ වගකීම් ක්‍රියාත්මක කරන්න වගකීමත් අපි අතර තියෙන්න ඕන. එනිසා ඒ කෙසේ වෙසත් අවසානයේ මම කිව්වාගේ පාර්ලිමේන්තුව මීට වැඩිය මේවල ප්‍රතිඵල දිහා බලන්න ඕන. ඒ ප්‍රතිඵල ලබා ගන්න නැත්නම් ඒ සම්බන්ධව පාර්ලිමේන්තුව මොනවද ගන්න ක්‍රියාමාර්ග, එහෙම නැත්නම් ඒ පාර්ලිමේන්තුව මොකද ඊට සම්බන්ධ වගකීම කියන එකත් මේ පාර්ලිමේන්තුව තුලින්ම අපිට ප්‍රකාශ කරන්න ඕනයි කියන දේ මතක් කරමින් මට අවස්ථාව ලබා දී පිළිබඳව ස්තුතිවන්ත වෙනවා.
බොහොම සිතේ කරා මාතෝනේ. මීළඟට ගරුකයන්ත කරුණාතිලක මහත්තයා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා. මිනිත්තු 5යි.
8ක් තියෙනවා ගෝ.
දැන් නෑ සංශෝධනයේ ලා 5යි තියෙනවා.
මං දැනුම් දෙන්න කියන්නම් ඒක. 8ක් දෙනවා කියලා දැන් කිව්වා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳවත් අද විවාද කරන නිසා ලැබිච්ච කෙටි වෙලාවේ මං කැමති මේ ජනතාවට බලපාන පරාටේ නීතිය පිළිබඳව දැන් කතා කරන නිසා යමක් කියන්න. මේ පරාටේ නීතිය කතාබහට ලක්වෙන්නත් හදිසිය කල්ලියට එන්නත් පටන් ගත්තේ මෑත කාලයේ ඇතිවෙච්ච මේ තත්ත්වය නිසා. ආර්ථික අර්බුදයත් එක්කම මේ වර්තමාන අර්බුදය හමුවේ බැංකු පද්ධතිය අර්බුදයට ලක්වෙනවා. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කරන ක්‍රියාවලිය තුළ බැංකු පද්ධතිය අවධානමට ලක්වෙනවා. සේවක අර්ථසාධක අරමුදල පවා තර්ජනයකට ලක්වෙනවා කියන චෝදනා මතුවීමත් සමග තමයි පරාටේ නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ. මේ පරාටේ නීතිය ක්‍රියාත්මක වීමත් සමග විවිධ හේතුවලට බැංකුවලින් ණය අරගෙන ඒ ගත්ත ණය ගෙවා ගන්න බැරි වුණාම, පොලිය ගෙවන්න බැරි වුණාම ඒ මිනිස්සු ණය ගන්න විට උගස් කරපු දේපල ප්‍රසිද්ධ වෙන්දේසියකදී විකුණලා දමලා අර ණය සහ පොලිය පියව ගන්න එක තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. මේ රටේ මෙවැනි ආර්ථික අර්බුදයක් ඇති කරලා රට බංකොලොත් කරපු නිසා ආර්ථික ඝාතකින්ගේ කල්ලිය මේ රටට කරපු මේ විනාශයේ ප්‍රතිඵල කෙටි කාලීනව විතරක් නෙමෙයි තව දශක ගණනාවක් යනතුරුම මේ රටට මේ ආර්ථික විනාශයේ බලපෑමෙන් මිදෙන්න පුළුවන් කමක් නැති බව පේන්න තිබෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, මේ රට මේ ආර්ථික විනාශයට බංකොලොත් කරන්න පෙර මීට වසර 3-4කට ඉස්සෙල්ලා මේ රටේ හැම මිනිහෙකුටම කිසියම් බලාපොරොත්තුවක් කියලා එකක් තිබුණා. විශේෂයෙන්ම තරුණ පිරිසට රැකියාවක් ලබා ගන්න, විවසායකයෙක් විදියට ජීවිතය ආරම්භ කරන්න, විවාහයක් කරගන්න, තමන්ගෙම කියලා පවුලක් ගොඩනගා ගන්න, තනියෙන් නැගී සිටින්න කියලා බලාපොරොත්තුවක් තිබුණා. ඒ වගේම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ට දවසින් දවස තමන්ගේ ව්‍යාපාර දියුණු කරගෙන දිරියෙන් නැගී සිටීමේ අපේක්ෂාවක් කියලා එකක් තිබුණා. හැම පවුලකටම අනාගතය ගැන පුංචි හරි සැලැස්මක් තිබුණා. නමුත් මේ රජයේ බලයට ආවට පස්සේ රට තුල නිර්මාණය වුණු අවාසනාවන්ත තත්ත්වයක් සමගම ඒ හැමෝගෙම බලාපොරොත්තු සිතුම් පැතුම් මිලන වී ගිහින් තිබෙනවා කියලා අපට පේන්න තිබෙනවා. අනාගතය ගැන සැලසුමක් කෙසේ කරනවා කෙසේ වෙතත්, තමන්ගේ ව්‍යාපාර ගොඩනගනවා කෙසේ වෙතත්, අද වෙද්දි විශාල පිරිසකට තමන්ගේ කනකර පවා, තමන්ගේ පාරම්පරිකව තිබුණු ගෙදර දොර ඉඩකඩම් පවා අහිමි වෙලා, ඒ විතරක් නෙමෙයි බොහෝ අයට ඒ අර්බුදයට මුහුණ දෙන්න බැරුව ජීවිත අතහැර යන තත්ත්වයකුත් අපිට දැක ගන්න තිබෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ වසරකට සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් වෙලා ඊට අඩු හෝ වැඩි සුදුසුකම් සහිතව තරුණ දරුවෝ 104,000ක් විතර වසරකට රටේ රැකියා වෙළඳපොළට එකතු වෙනවා. වසර දෙකක් යනකොට 10,00,000කට ආසන්න තරුණ පිරිසක් මේ විදිහට රැකියා වෙළඳපොළට එකතු වෙනවා. නමුත් අද වෙනකොට අපේ රටේ රජයේ රැකියා කටටම පුරවලා ඉවරයි. රාජ්‍ය සේවයේ රැකියාවක් ලබා ගැනීම මින් එහාට ඉතාම දුර්ලභ අවස්ථාවක් බවට පත් වෙයි. ඒ වගේම පෞද්ගලික අංශයේ පසුගිය කාලය තුළ ඇතිවුණු බිඳවැටීම නිසා අහිමි වූ රැකියාවන් නැවත ඇති කරන්නත් කාලයක් ගත වෙනවා. ඇඟලුම් කර්මාන්තේ, පෞද්ගලික හා කුඩා ව්‍යාපාරවල සංචාරක ශේෂ්ඨයේ නිරුණු අයට තාම ඒ රැකියාවල් අවස්ථා දී ගන්න බැරි වෙලා තිබෙනවා. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි, අවාසනාවකට පුජ්ජලිකංශයත් රාජ්‍යංශයත් වසරකට මේ රටේ රැකියාව වෙළඳපොළට පිවිසෙන තරුණ දරුවන් බාරගන්න සූදානම් තත්ත්වයක් නෙමෙයි දැන් වෙනකොට රට තිබෙන්නේ. මේ තරුණ දරුවෝ පිටසක් වලින් ආපු පිරිසක් නෙමෙයි. මේ අය අපි අතර ජීවත් වෙන විශේෂයෙන්ම අපේ ගම්වල තරුණ දරුවෝ බව අපි අමතක නොකළ යුතුව තිබෙනවා. එම නිසා අපේ රටේ රැකියාව වෙළඳපොළ පුළුල් කරන්න නම් නව ව්‍යවසායකින් 100,000 ගණනින් අලුතෙන් ව්‍යවසායකින් බවට පත්කිරීම කළ යුතුව තිබෙනවා. මේ වන විට පවතින ව්‍යවසායකින් තවදුරටත් ශක්තිමත් කිරීමක් තමයි කළ යුතුව තිබෙන්නේ. නමුත් නියෝජ්‍ය කතානායකතුමනි, මේ පරාටේ නීතිය හරහා කෙලින් හිත ගන්න බැරුව ඉන්න ව්‍යවසායකින් තවදුරටත් දුර්වල කිරීමක් තමයි සිදුවෙමින් පවතින්නේ. අපි මේ පාර්ලිමේන්තුවේ සම්මත කරන හැම නීතියක්ම වෙන හැමදාකටම වැඩියෙන් වඩා ගැඹුරින් හා සංවේදීව සැලකිල්ලට භාජනය කළ යුතු කාලයක් තමයි අපි මේ ගත කරමින්
සිටින්නේ.
මේ හැම නීතියක්ම වඩාත්ම බලපාන්නේ අන්තිම අහිංසක සාමාන්‍ය ව්‍යවසායකයින්ටයි. ගේදොර හදාගන්න, දරුවන්ට උගන්වන්න, බේත්හෙත් ගන්න, ව්‍යාපාරයක් කරන්න තමන්ගේ ඉඩකඩම උගසට තියලා ණයක් ගත්ත මිනිස්සු මේ රජයේ බලයට ආපු දවසේ ඉඳලම අන්තිම අසරණ වෙලා ඉන්නේ. රටක් විදිහට මූණ දෙන ප්‍රායෝගික තත්ත්වය ආණ්ඩුව හොඳට දන්නවා. ආණ්ඩුවක් ගත්තු ණය ගෙවා ගන්න බැරි එකේ අහිංසක මිනිස්සු මේ රට පවතින තත්ත්වයේ හැමෝම කොහොමද ගත්තු ණය ඒ විදිහටම ගෙවන්නේ කියන එක අද ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. ආණ්ඩුවකට නම් රාජ්‍යතාන්ත්‍රිකව කතා කරලා හරි කොහොම හරි ගොඩ දා ගන්න පුළුවන්. හැබැයි ගමක සාමාන්‍ය මිනිහෙකුට එහෙම කතා කරලා බැංකු එක්ක බේර ගන්න පුළුවන් කමක් නැහැ. නියෝජ්‍ය කතානායකතුමනි, රටේ ආර්ථිකයේ ජීවනාලිය වගේ ඉන්න පිරිස තමයි සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ කියන්නේ. මේ පරාටේ නීතිය ඒ අයට විශාල වශයෙන් බලපාලා තිබෙනවා. පසුගිය කොරෝනා ව්‍යසනයත් පාස්කු ප්‍රහාරයත් සමග සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර රැසක් වැහිලා ගියා. ඉන් වැඩිම බලපෑමක් ඔබතුමාලා අපේ දිස්ත්‍රික්කවලටත් බලපානවා සංචාරක ව්‍යාපාර නිරතයට එල්ල වෙච්ච නිසා. මේ රටේ ධනේ හොරාකාපු අයගෙන් ඒව ලබා ගන්න තාම කිසිම වැඩපිළිවෙලක් නැති බව පේනවා. රාජ්‍ය බැංකු පද්ධතියේ විශාල වශයෙන් පොළු තියපු අය ගැන මේ සභාවේ විපක්ෂ නායකතුමත් ප්‍රශ්න කරාම උත්තරයක්වත් දී ගන්න බැරි වෙලා තිබෙනවා.
කාලය අවසන් වෙන කරමන්
විනාඩි දෙකෙන් ඉවර කරනවා. තෝරුංග මෝරුංග රකින්න ආණ්ඩුව සාමාන්‍ය මිනිසුන්ට ඒ සියලු බර පටවමින් වැඩබද්ද විදුලි බිල තෙල් බිල හරහා බරපටවලා තිබෙනවා. ඒ වගේම මහ පරිමාණ ඉස්කාගාරවලින් පවා බදු අය වීතු ප්‍රමාණය මිලියන ගණනක් බව වාර්තා වෙනවා. ඒවයින් අය කරගන්නවා වෙනුවට අහිංසක ගොවියගේ උදැල්ලට, පාසල් සිසුවගේ අභ්‍යාස පොතට, රෝගියාගේ බෙහෙත් පෙත්තට බදු පිට පදු ගහන ආණ්ඩුව බදු මුදල් හා බැංකුවලට පොළු තියපු තෝරු මෝරු ආරක්ෂා කරගන්න විදිය තමයි අපට පේන්න තිබෙන්නේ. දිනපතාම පත්‍රවල තප්පරෙන් අවසන් කරනවා. දිනපතාම පත්‍රවල පිටු ගණන් මේ වගේ බැංකුවලට සින්න වෙන යන දේපළ වෙන්දේසි කිරීම ගැන වාර්තා වෙනවා. රටේ ආර්ථිකය බේරගන්න නම් බැංකු විතරක් නෙමෙයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකින් හා ව්‍යවසායකින් රැකගත යුතුව තිබෙනවා. මේ ගැන සංවේදීව බැලිය යුතුයි. ගැසට් මගින් පරාටේ නීතිය ක්‍රියාත්මක වීම අත්හිටවන බව කිව්වට බැංකු මගින් දේපළ අත්පත් කර ගැනීම තාම නතර වෙලා නැහැ. ඒ නිසා තවදුරටත් නීති සම්මත වෙනකම් හිටියොත් තවත් විශාල පිරිසකට තමන්ගේ දේපළ ඉඩකඩම් අහිමි වෙන ඒවා බැංකුවලට සින්න වෙන තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඒ නිසා බැංකුවලට මේ ගැන හරි උපදෙස් කඩිනමින් ලබා දීම අදම සිද්ධ කරන හැටියට අපි රටෙන් ඉල්ලා හිටමින් අහිංසක මිනිස්සු මේ පරාටේ නීතියෙන් බේරලා දෙන්න කියන ඉල්ලීම කරමින් මට සුළු වෙලාවක් නිසා ලැබුණේ මම මේ ටික ඉක්මනින් මතක් කරා. ඔබතුමාට මට අවස්ථාව දීම ගැන ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
කොහොමද සිත ගරු අනුරූපී දසන යහපමෙත්තම ඔබතුමාට මිනිත්තු 10ක කාලයක්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට මේ බැංකු පනත ඉදිරිපත් කරනකොට මට මතක් වෙනවා මීට වසර එකමාර දෙකකට කලින් අපි හිටපු තත්ත්වය. මේ ගැන කතා නොකර මේ බැංකු පනත ගැන කතා කරන්න බෑ. මොකද අද බැංකු පනත ඉදිරිපත් කරන්නේ ලංකාවේ බැංකු ශක්තිමත් කිරීමට ලියාපදිංචි කිරීමේදී කළ යුතු කාර්යයන්, බැංකු බලපත්‍රයක් ලබා ගැනීම වගේම ඒ වගේම බැංකුවලට පත් කරන අධ්‍යක්ෂකවරුන්ගේ තොරතුරු තවන්ගේ හුසුසුකම් ගැන. මීට වසර දෙකකට විතර කලින් තිබුණු තත්ත්වය මීට වඩා වෙනස්. මේක සම්බන්ධ කරන්නේ නැතුව අපිට කවදාවත් මෙතෙන්දී කතා කරන්න යුතුකමක් තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. අපිට මතකයි එක කාලෙක ලංකාවේ ප්‍රධාන බැංකු දෙක, මහජන බැංකුවත් ලංකා බැංකුවත්, අපිට පෙනුණා තමන් පිටරට තෙල් ගේන්න නිකුත් කරපු LC බැංකු අනකරණේ දෙවර කියන්නේ. බැංකු අනකර පිළි නොගැනීමට ජාත්‍යන්තර බැංකු ක්‍රියාත්මක වුණා. ඒ නිසා අපේ රටේ තෙල් තිබුණේ නැහැ. අපේ රටේ විදුලිය තිබුණේ නැහැ. අපේ රටේ මහජනතාව පාරට බැස්ස. මේ බංකොලොත් භාවය කියන එක පොඩි වැඩක් නෙවෙයි. මේකට වග කියන්න ඕනේ කවුද කියන කාරණාව වෙනම කතාවක්. නමුත් මේ තත්ත්වයට පත් වුණාට පස්සේ රටක ආර්ථිකය පිළිබඳ විශාල ආපහු හැරී බැලීමක් අපි කරන්න ඕනේ. මම තාම හිතන්නේ නැහැ අපි කවුරුවත් එහෙම ආපහු හැරී බැලීමක් කරනවා කියලා. නමුත් මම සන්තෝෂ වෙනවා අද වෙනකොට එක්තරා දුරකට ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙලා තියෙනවා. ලංකාවේ බැංකුවල තත්ත්වය ශක්තිමත් වෙලා තියෙනවා. බැංකුවලට අවශ්‍ය කරන විදේශ විනිමය ප්‍රමාණය තියෙනවා. ඒ වගේම අද අපි කතා කරන්නේ අපේ රටට ගෙන්නන දේවල් මොනවද කියලා. ආනාපාන පණතිනුත් කිව්වේ අපේ රටට අඩු ගන්නේ දැන් කොච්චර අඩුපාඩු ප්‍රශ්න තිබුණා වුණත් දැන් ගෙන්නන්න පුළුවන් වෙලා තියෙනවා. විදේශ ශ්‍රමිකයින්ටත් වාහනයක්, ඉලෙක්ට්‍රික් වාහනයක්. ඉතින් මේක ලොකු ප්‍රවණතාවයක්. ඉතින් මම හිතනවා මේ ගැන අපි සන්තෝෂ වෙන්න ඕනේ. මොකද හේතුව එහෙම නැත්තම් අපි කාටත් තිබුණේ මේ පාර්ලිමේන්තුවෙන් එළියට බැහින්ද බැරි තත්ත්වයක්. ඒ නිසා අපි පිළිගන්න ඕන දෙයක් තමයි අපේ රටේ ආණ්ඩුවලට අසමත් වුණු ප්‍රධාන දේ තමයි ආර්ථික ප්‍රතිසංස්කරණ. මම හිතනවා අපේ රටේ හැමදාම ආණ්ඩු කරලා තියෙන්නේ ආර්ථිකය පිළිබඳ පර්යේෂණ. ඒ පර්යේෂණ කිරීමෙන් රට දීර්ඝ කාලයක් තිස්සේ ආපස්සට ගියා. ආර්ථික ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවංගල ඉටු කිරීම සඳහා අපි කල් ගත්තා. කල් ගත්තේ සමාජ ජනතාවයකට කැමති නැති වෙයි කියලා. එහෙම නැත්නම් පෞද්ගලීකරණය පිළිබඳ ක්‍රියාත්මක වුණොත් ආණ්ඩු පරදී කියලා. එහෙම නැත්නම් සහන ආධාර ව්‍යාපෘති වැඩි කිරීමෙන් ජනතාවගේ සහාය ගන්න ගත්තොත් වඩා හොඳයි කියන කාරණා තුන උඩ තමයි හැම ආණ්ඩුවක්ම ක්‍රියාත්මක වුණේ. අද වුණත් මට ඇහෙනවා විවිධ දේවල් දෙන්න කතා කරනවා, දෙන්න හිතනවා. නමුත් ඒවට යන වියදම ගැන මං හිතන්නේ කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. මොකද අපේ ආර්ථික අර්බුදය කියන්නේ අපිට මුදල් තියෙනවද, අපිට යම් දෙයක් රජයේ භාණ්ඩාගාරයෙන් ජනතාවට දෙනවා නම් ඒ මුදල් ප්‍රමාණය අපිට තියෙනවද කියන එක උඩ තමයි දෙන්න පුළුවන් ප්‍රමාණය තීන්දුව වෙන්නේ. එහෙම නැත්නම් අසීමිත ලෙස දෙන්න බෑ. එහෙම දෙයක් නැහැ. අපි කලින් හිතුවේ මොකද්ද? අපිට අසීමිතව දෙන්න රාණ්ඩු වලට පුළුවන්, පඩි දෙන්න පුළුවන්, රැකියා දෙන්න පුළුවන්, සහන ආධාර දෙන්න පුළුවන්. හැබැයි ඒකට ණය ගත්තටත් එහෙම නැත්නම් රට මොනවා වුණත් කමක් නැහැ. අපේ කොටස අපි ඉටු වෙන්න ඕනේ කියන එක තමයි කල්පනා කරන්නේ. ඒ නිසා අපි අද මම හිතනවා අපි කොයි ආණ්ඩුව කොයි පැත්තේ තිබුණත් අනිත් පැත්තට හිතන්න ඕනේ. අපි රජයක් පවත්වාගෙන යනකොට ඒ රජය කාර්යක්ෂමව රටේ අනාගතය දිහා බලලා වැඩ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඒ නිසා මම හිතනවා අපි අලුත් ආර්ථික ප්‍රතිසංස්කරණ දිහා සුබවාදීව බලන්න ඕනේ. මම දන්නවා අපිට තියෙන දෙයක් තමයි අපි 1960 දශකයේ ලංකාවේ විශාල ව්‍යාපෘතිය ආරම්භ කරුවා. මම හිතන්නේ හන සංස්ථාවක් හිටන් හැදුවා. කලින් තෙල් සංස්ථාව, ඒ වගේම විදුලි බල මණ්ඩලය, මේ සියල්ලම නිර්මාණය වුණේ රාජ්‍ය ව්‍යවසායන් හැටියට. හැබැයි ඒක හොඳ වැඩක්. එදා ඒ සිරිමාව මැතිණිය කරපු දේ ඉතාම හොඳයි. ඊට පස්සේ තුල්ලිරිය වගේ පේකම් සංස්ථා නිර්මාණය කරුවා. රද්දි සේනාගේ මැතිතුමාගේ අඬුව ඉතාම හොඳ වැඩ. ඒ වගේ කාලේ ආසියාවේ තිබුණු විශිෂ්ටතම ව්‍යාපාර. හැබැයි අපි ගණන් හදලා තියනවාද ඇයි මේ ව්‍යාපාර වැටුනේ කියලා? ඒ කියන්නේ අපිට තෙල් අවශ්‍යයි, අවශ්‍ය ප්‍රමාණයට තෙල් ලංකාව මේ ජනතාවට ලබා දෙන්න සංස්ථාවක් ඇති කෙරුවා. අපිට ඇඳුම් පැළඳුම් අවශ්‍යයි, ඒ සඳහා අපි පේෂකර්ම සංස්ථාවක් ඇති කෙරුවා. මේ ආදී වශයෙන් අපි කර්මාන්තශාලා ගණනාවක්, සිමෙන්ති සංස්ථාවක් ඇති කෙරුවා. මේ හැම එකක්ම මොකද උනේ කියලා අපි කල්පනා කරන්න ඕනේ. මම දැනට NC සමාගම ක්‍රියාත්මක කරන සිමෙන්ති සංස්ථාවට එක දවසක් ගියා. සිමෙන්ති ආයතනට අද ඒක මේ පෞද්ගලික ආයතන කරන්නේ. නමුත් මම දැක්ක තාමත් පාවිච්චි වෙන්නේ 1950 ගණන් වල අපිට ලැබුණු ජර්මානු තාක්ෂණය. කිසි වෙනසක් වෙලා නැහැ. මම කතා කරන්නේ පැහැදිලිවම කරු නියෝජ්‍ය කතානායකතුමනි, ඇයි අපිට මේ රජයේ ව්‍යාපාර ටික ලාභදායීව ගෙනියන්න බැරි වුණේ? එහෙම ගෙනිච්ච නම් සමහරලාට ඒ ව්‍යාපාර වෙනත් රටවලත් ආයෝජනය කරන්න තිබුණා. එහෙම උනේ මම හිතන්නේ අපි රජයන් හැටියට රජය විසින් නිර්මපත් කරපු කළමනාකරුවන්ගේ ප්‍රධාන වැරැද්දක් හැටියටයි මම දකින්නේ. අපි පත් කරපු කළමනාකරුවන්ට කළමනාකරණය කිරීමේ හැකියාවක් ඒ කිසිදු තැනක තිබුණේ නැහැ. ඊළඟට ඒවා වෘත්තීය සමිති ඔබ ගරයටපත් වුණ අවසානයේ සිද්ධ වුණේ කරු නියෝජ්‍ය කතානායකතුමනි ආයතන පාලනය කෙරුවේ පවතුණු රජයේ වෘත්තීය සමිති පමණයි. ඒ අයට කිසිම කළමනාකරණ හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා සිද්ධ වුණ දෙයක් තමයි ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණා. එහෙම නැතුව ලංකාවේ ආණ්ඩුව ආයෝජනය කෙරුවේ නැත්තේ නැහැ පහුගිය අවුරුදු 70. විශාල ආයෝජනයක් කෙරුවා. නමුත් ඒ ආයෝජනය කරගන්න බැරි වුණේ අපියට ඒක කළමනාකරණය කරන්න බැරි වුණු නිසා. එතකොට ඇයි ඒකට පුද්ගලික අංශයට කළමනාකරණය කරන්න බැරි වුණේ? පුළුවන් වුණේ. ඇයි අපිට විරුද්ධ ආණ්ඩුවට කළමනාකරණය කරන්න බැරි වුණේ? ඉතින් මේ නිසා මම හිතනවා මේ ගැන අපි තුලනාත්මක විග්‍රහයක් කළ යුතුයි. රටක ආර්ථිකය පණගන්වන්නේ රටේ තියෙන සම්පත් ප්‍රමාණය හෝ නිෂ්පාදන ධාරිතාවය උපරිම ලෙස ගෙනියන්න පුළුවන් සහ ලාභදායී ලෙස ගෙනියන්න පුළුවන් ආයතන අපිට තිබුණොත් විතරයි. ඒ නිසා මම විශ්වාස කරනවා අපි මේ අමාරු තැනින් ගොඩ වුණු අපි නැවත සැරයක් අමාරු තැනකට යනවාද? එහෙම නැත්නම් මේ අමාරුවෙන් ගොඩ වෙලා අපි ඉදිරියට ගමන් කරනවාද කියන එක උඩ අපි කල්පනා කරන්න ඕනේ, රජයක් හැටියට හිතන්න ඕන කියලා. ඒ නිසා මම විශ්වාස කරනවා අපේ රටේ ආර්ථිකය ගොඩ නැගෙන්න ඕනේ. ආර්ථිකය රජයේ විසින් මෙහෙවීම මත නෙවෙයි, පෞද්ගලික අංශය මත මෙහෙවීමෙන් කියලා මම විශ්වාස කරනවා. හැබැයි පෞද්ගලික අංශය මත මෙහෙවුණත් ලංකාවේ කළමනාකාරීත්වය පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපේ විශ්වවිද්‍යාලවලට මේ තියෙන ආර්ථික ක්‍රමයට සරිලන කළමනාකරුවන් බිහි කරන්න හැකියාව තියෙනවද කියන ප්‍රශ්නයත් අපි හොඳට කල්පනා කරලා බලන්න ඕනේ. ඒ වගේම මම විශ්වාස කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රට මේ අලුත් මම විශ්වාස කරන දේ තමයි රජයක් කුඩා වෙන්න ඕනේ, පොඩි ආණ්ඩුවක් තියෙන්න ඕනේ. රජයේ නිෂ්පාදන කාර්ය පෞද්ගලික අංශය බාර ගන්න ඕනේ. හැබැයි නියාමනය කියන කාරණාව ගැන ආණ්ඩුව මීට වඩා ක්‍රියාත්මක විය යුතුව තිබෙනවා. මම ටෙලිකොම් ශාස්ත්‍රය ගැන කතා කරන්නම් අවසාන වශයෙන්. ටෙලිකොම් ශාස්ත්‍රය කොටස් වෙළඳපළේ අපි වැඩි කොටස් ප්‍රමාණයක් තියාගෙන එදා දුන්නා පෞද්ගලික අංශයට. එදා අපි දුන්නේ කළමනාකාරීත්වය පෞද්ගලික අංශයට දුන්නා ජපානයේ NTT සමාගමට. ඒ සමාගම ඉතා හොඳින් කෙරුවා. මම ප්‍රශ්නයක් අහන්න කැමති, ඒක ආපහු හැරිලා අපි කළමනාකාරීත්වය බාරගත්තට පස්සේ ලංකා ටෙලිකොම් සමාගම දියුණු වෙලා තියෙනවද පසුපසට ගිහින් තියෙනවද කියලා මම මේ ගරු ඇමතිවරුන්ගෙන් අහන්න කැමතියි. මෙතන තියෙන්නේ ආණ්ඩුවද පෞද්ගලික අංශද කියලා එක නෙවෙයි, කළමනාකාරීත්වය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. මේ කළමනාකාරීත්වය නිවැරදි කරගත්ත නැත්නම් අපිට කොයි දේ කළත් වැඩක් නැහැ. අපි ශ්‍රී ලංකන් එයාලයින් එක එමිරේට්ස් යටතේ කළමනාකරණය කරනකොට ලාභයි, අපි යටතේ කළමනාකරණය කරනකොට පාඩුයි. ඇයි ඒක වෙන්න බෑනේ? ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි විශ්වාස කරන්න ඕනේ මේ කළමනාකරණය පිළිබඳ කාරණාව ගැන. අපේ අනාගත ආණ්ඩු මේ ආණ්ඩුවේ කාලය අවසන් වෙලා දැන් මැතිවරණකට ලං වෙලා තියෙනවා. අනාගත ආණ්ඩු කල්පනා කරන්න ඕනේ. මේ නිසා මේ ආර්ථික ප්‍රතිසංස්කරණ නිර්මාණය කරගන්න නැතුව කවුරු හරි කතා කරුවොත් අපේ රටේ දුගී මිනිස්සුන්ට යහපතක් කරන්න පුළුවන් වෙයි කියලා මම නම් ඒක කිසිම දවසක විශ්වාස කරන්නේ නැහැ. අපිට ඕන තරම් මෙතන කතා කරන්න පුළුවන්, නමුත් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා රජයට සමාගම් තිබිය යුතුයි. ඒ වගේම රජයේ පුද්ගලිකාංශය සම්බන්ධ කර මම නම් කියන්නේ රජය ව්‍යාපාරවලින් නිදහස් වෙ යුතුයි, රජය ආණ්ඩු කළ යුතුයි, ඒ වගේම රජය නියාමනය කළ යුතුයි. ඔය දෙකට කාලය දෙවුවොත් මං හිතන්නේ රටේ ජනාධිපතිවරුන්ටත් අනාගතේ ඇතිවන ඇමතිවරුන්ටත් ඉතාම හොඳට මේවා කළමනාකරණය කරන්න පුළුවන්. ඒ නිසා මේ රටේ තියෙන කළමනාකාර ප්‍රශ්නයක්, ඒ ප්‍රශ්න විසඳන්න ඒ සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ ගේන්න කුඩා ආණ්ඩුවකට යන්න, ඒ හරහා රටේ ආර්ථිකය දියුණු කරන්න කියලා මං ගෞරවයෙන් ඉල්ලා සිටින්න කැමතියි.
බව මිසතේ ඔබතුමාට කරු රවු පකින් ඇත්තව ඔබතුමාට මිනිත්තු පහක කාලයක් තියෙනවා.
කීයද?
මිනිත්තු පහයි.
පහ
මිනිත්තු පහයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, we are discussing the banking amendment bill that has been brought in order to regulate important areas of the banking business in this country, particularly at a time when we are faced with a serious debt crisis. We are in the process of rescheduling our international debt, so it's very important at a time of this nature. We have in the past brought the new central bank bill. Now this particular banking amendment bill is an important step in the efforts to regulate the financial sector. I would like to deal with one salient aspect of this particular bill which needs some clarity. Particularly now in the statement of legal effect, this says in clause 6 This clause amends Section 5 of the Principal Enactment, and the legal effect of the section is, as amended, is to remove the reference to domestic banking business and offshore banking business, considering the elimination of the demarcation between domestic banking business and the offshore banking business. Now, they also say in Clause 17 that this clause repeals Part 4 of the Principal Enactment and is consequential to the amendment made to Section 5 of the Principal Enactment by Clause 6. Now, the clarity which I seek, Mr. Deputy Speaker, is that globally, offshore banking is a pivotal aspect of the international financial landscape, providing a nexus for global capital flow, fostering economic integration, and enhancing the competitiveness of financial markets. In Sri Lanka, the initiation of offshore banking was done in 1979 under a stringent exchange control regime. It was a strategic maneuver to attract foreign capital and leverage the country's geographic and economic position as a regional financial hub. The incorporation of offshore banking units or foreign currency banking units, commonly referred to in banking circles, into the legal framework via Part 4 of the 1988 Banking Act was a milestone in Sri Lanka's financial history.
2 minutes.
Yeah. It not only codified the practice but also ensured a stable and reliable environment for foreign investors, clearing the air of uncertainty and establishing a statutory basis for offshore financial operations. This legislative foresight has been fundamentally nurturing an ecosystem conducive to international trade and investment, reflecting our long-standing commitment to creating robust financial infrastructure. Mr. Deputy Speaker, the proposition to repeal Part 4 of the Banking Act through Section 17 of the Banking Amendment Bill raises substantial concerns. This segment of the Act provided a clear statutory foundation for offshore banking, crucial for maintaining investor confidence and financial stability. The repeal could reintroduce uncertainties inherent in administrative discretion, undermining the reliability and attractiveness of Sri Lanka as a financial hub, especially in critical times when we are seeking to augment foreign investment through strategic initiatives like the Colombo Port City. Honourable Deputy Speaker, the regulatory action in 2023 by the Central Bank requiring businesses operating in the Colombo Port City's offshore environment to operate through special accounts opened in the domestic banking units is intriguing, as the ideal platform to operate offshore banking accounts was accounts opened in the OBU under Part 4 of the Banking Act. The regulator complicated this landscape and introduced unnecessary risks and uncertainties by opting to permit these accounts under domestic banking unit and disregarding the existence of a more suitable offshore banking framework provided in Part 4 of the Banking Act. Moreover, the replacement of statutory protections with administrative permissions could deter current potential foreign entities due to the perceived increase in regulatory risk. This change may prompt a reassessment of the operational viability of banking accounts in Sri Lanka by businesses currently engaged in offshore banking units, potentially leading to capital flight. Therefore, Honourable Deputy Speaker, I urge this esteemed House to consider if the proposed amendments have been meticulously evaluated. It is imperative that the rationale, along with the associated risks and benefits of repealing Part 4, be transparently deliberated in this Parliament. The legislative process mandates thorough scrutiny of both the intent and implications of such significant amendments to ensure they contribute positively to our nation's financial architecture and long-term economic vision. Thank you.